ධර්ම ශ්‍රවණා බිලාසී ගුණබර කාරුණික පින්වත්නි, අදත් වෙනදා වගේම ඉරිදා දවසේ සම්බුදු පූජාවන් පවත්වලා සූවිසි ගුණයට වැඳ නමස්කාර කරලා පින් සිත් උපදවාගෙන ගත වෙන මේ වෙලාවේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපට අනුකම්පාවෙන් කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කර ගැනීමටයි මේ හැම දෙනාගේම අදහස බලාපොරොත්තුව. ඒ සඳහා අපේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පමණක් නොව ලොව පහළ වුණු පහළ වෙන සියලූම බුදුරජාණන් වහන්සේලාගේ සමස්ත අනුශාසනාව කෙටිකොට දක්වන පුංචි ගාථා ධර්මයකුයි මාතෘකා කරන්ට යෙදුනි. මේ ගාථා ධර්මය හැම දෙනාටම හුරු පුරුදු, බොහෝ දෙනෙකුට කටපාඩමේ තියෙන තරමේ ගාථා රත්නයක්. හැබැයි මෙයින් මතු කරන අදහස නම් පුංචිනේ සරල නෑ. එක මහ ගැඹුරු අර්ථයක්, ගැඹුරු ස්වභාවයක් මේ ගාථාව තුළ තියෙනවා. ඉතින් අපට මේ වෙලාවේ ඒ සමස්තය ඒ ගැඹුරටම බැසගනිමින් ඒ ගැන යමක් කතා කරන්න අවස්ථාව නොවුණත් මේ වෙලාවට අවශ්‍ය ප්‍රමාණය මේ දේශනාවේදී සම්පූර්ණත්වයට පත් කරන්න අපි අදහස් කරනවා. ගාථාව පැහැදිලි කරන්නට පෙර එහි අර්ථය තේරුම් කර ගැනීම සඳහා පුංචි නිදර්ශනයක් මතක් කරලා දීම බොහෝ දෙනාගේ සුඛාව බෝධය පිණිස හේතු වේවි කියලා අදහස් කරනවා. පින්වතුනි, අපි ගොවිතැනක් කරන්නේ නිකං ඉන්නවට ඇඟේ අමාරුවටම නෙමෙයි. ඒකේ බලාපොරොත්තුවක් තියෙනවා, ඉලක්කයක් තියෙනවා. ඒ තමයි සරුසාර අස්වැන්න. ඒ අස්වැන්නක් ලබා ගැනීම සඳහා අස්වැන්න ලැබෙන ආකාරයෙන් ඒ ගොවි කර්මාන්තයේහි යෙදෙන්නට වෙනවා. එනිසා අපි කෙත පිළිබඳව උපමා කරගෙනයි මේ දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එයින් අපි අදහස් කරන්නේ මේ ලෝකයේ තියෙන පුද්ගල ස්වභාවයන් පිළිබඳව පළමු කොට හඳුන්වා දීමක්, හඳුනා ගැනීමක්. අපි දන්නවා සරු අස්වැන්නක් ලබන්න නම් ඒ අස්වැන්න ලැබෙන්නේ වැපුරුව. වපුරන්න පුළුවන්කමක් නෑ එළවේලි නියර හදන්න නැතුව, පොළව සකස් කරන්න නැතුව. පොළව සකස් කරලයි වපුරන්න වෙන්නේ. පොළව සකස් කරන්න බෑ කැලේ කපල ගිනි තියලා උල් මුල් ගලවන්නේ නැතු. මේ සමස්ත කාර්ය අඩුවක් නැතුව සම්පූර්ණත්වයට පත් කළොත් සරු අස්වැන්නක් බලාපොරොත්තු වුණාට කමක් නෑ. එතකොට මේ ලෝකේ සමහරු ඉන්නවා කැලේ කපල ගිනි තියලා මුල් ගලවලා එළවේලි බැඳලා පොළව සකස් කරලා වැපිරීමක් කරලා සරු අස්වැන්නක් ලබාගෙන ජීවිතයට සෞභාග්‍ය උදා කරගන්න පුළුවන් කියන අදහස දන්නේ නැහැ. එබඳු ක්‍රියාවක යෙදিলা සපතක් සම්පතක් ලබා ගන්න පුළුවන් කියන අදහසවත් නොදන්න අය ලෝකේ ඉන්නවා. ඒක පිරිසක්. මෙහෙම දෙයක් කරලා සෞභාග්‍ය උදා කරගන්න පුළුවන් කියලා දන්නේ නැහැ. තවත් පිරිසක් ඉන්නවා කැලේ කපනවා. තවත් පිරිසක් ඉන්නවා කැලේ කපන්නෙත් නැහැ, පොළව සකසන්නෙත් නෑ, වපුරන්නෙත් නෑ. අස්වැන්න බලාපොරොත්තු වෙනවා. අස්වැන්න බලාපොරොත්තු වෙනවා. එයාටත් කවදාවත් අස්වැන්නක් ලබන්න සුදුසු නෑ. මොකද කැලේ කපලත් නෑ, පොළව සකස් කරලත් නෑ, වපුරලත් නැති නිසා. ඒ බලාපොරොත්තු හිස් ප්‍රාර්ථනාවක්, ඉටු නොවන ප්‍රාර්ථනාවක්. තවත් කෙනෙක් ඉන්නවා කැලෙත් කපනෝ ගිනිත් තියෙනවා, හැබැයි ඒකේ මුල් ටික ගලවලා එළවේලි බැඳලා පොළව සකස් කරලා වපුරන්නේ නේ. අස්වැන්න බලාපොරොත්තු වෙනවා. එයාගෙත් ඒ ප්‍රාර්ථනාව මෝඩයි, කිසිදාක ඉටු වෙන්නේ නේ. තවත් කෙනෙක් ඉන්නවා කැලෙත් කපල ගිනි තියලා පොළවත් සකස් කරනවා, එළවේලි බැඳලා පොළවත් සකස් කරනවා, වපුරන්නේ නෑ. අස්වැන්න බලාපොරොත්තු වෙනවා. එයාගේ අස්වැන්න, එයාගේ බලාපොරොත්තුවත් කවදාවත් ඉටු වෙන්නේ නෑ. ඒක හිස් ප්‍රාර්ථනාව. ලෝකේ තවත් කෙනෙක් ඉන්නවා කැලෙත් කපනවා, ගිනිත් තියනවා, උල් මුල් ගලෝල එළවේලි බැඳලා පොළවත් සකස් කරලා වැපිරීමක් කරනවා. වපුරලා අස්සෙන්න බලාපොරොත්තු වෙනවා. ස්වභාවික විපතක් නොවුනේ නම් එයාගේ බලාපොරොත්තුව ඉටු වෙන්න සුදුසුයි. ඒක යහ ප්‍රාර්ථනාවක්, හොඳ ප්‍රාර්ථනාවක්, සුදුසු ප්‍රාර්ථනාවක්. දැන් නිදර්ශනය පින්වතුන්ට පැහැදිලි, කෙනෙක් ඉන්නවා කෙලේ කපල ගිනි තියලා මුල් ගලවලා පොළව සකස් කරලා වපුරලා අස්සන්නක් ලබන්න පුළුවන් ය කියලාවත් දන්නේම නැති කෙනෙක්. තව කෙනෙක් ඉන්නවා එහෙම පුළුවන් බව දන්නවා. හැබැයි කෙලේ කපන්නෙත් නෑ, ගිනි තියන්නෙත් නෑ, පොළව සකසන්නෙත් නෑ, වපුරන්නෙත් නැතුව අස්සන්න බලාපොරොත්තු වෙනවා දෙවෙනි පුද්ගලයා. තුන්වෙනි එක්කෙනා කැලේ කපනවා, ගිනි තියනවා, පොළව සකස් කරන්නෙත් නෑ, වපුරන්නෙත් නෑ, අස්සන්න බලාපොරොත්තු වෙනවා. හතරවෙනි එක්කෙනා කැලෙත් කපනවා, ගිනි තියනවා, මුල් ගලවනවා, පොළවත් සකස් කරනවා, බීජ වපුරන්නේ නෑ. පස්වෙනි එක්කෙනා කැලෙත් කපනවා, ගිනි තියනවා, මුල් ගලවනවා, පොළව සකස් කරනවා, බීජත් වපුරනවා. මෙන්න මේ පස් දෙනාගෙන් පස්වෙනි කෙනාගේ ප්‍රාර්ථනාව ඉටුවීමට ඉඩ තියෙනවා. අනිත් හතර දෙනාගේ ප්‍රාර්ථනා හිස් ප්‍රාර්ථනා. ඉටු නොවන තැනක කළ ප්‍රාර්ථනාවක් වෙනවා. මෙබඳු පුද්ගල ප්‍රභේදයක් මේ ලෝකයේ තුල අපි දකිනවා. මේ ලෝකයේ සමහර කෙනෙක් ඉන්නවා පව් නොකිරීමෙන්, කුසල් කිරීමෙන්, සිත් පිරිසිදු කිරීමෙන් යහපතක් ප්‍රතිඵලයක්, සතුටක් සැනසුමක්, සුරක්ෂිත බවක්, දුකින් මිදීමක්, සෞභාග්‍යයක්, සැපතක් සතුටක් උදා කරගන්නවත් පුළුවන් දෝ කියන අදහසවත් දන්නේ නැති අය ඉන්න ලෝකේ. හොඳ නරක, යහපත අයහපත, කුසලයේ අකුසලයේ, පින පව, මෙලව පරලව කිසිවක් නොදන්න නොහඳුනන අය ඉන්නවා. අපි මේ අය ගැන සමාජයේ කතා කරන්නේ හය හතර නොදන්න අය කියලා. මොකද්ද මේ හය හතර නොදන්නකම කියන්නේ? හය කියලා කියන්නේ සදිම් ලෝව, හතර කියන්නේ සතර අපාය. සුගතිය දුගතිය පැත්තවත් දන්නේ නැහැ. හොඳ කළාම හොඳක් වෙනවා, නරක කළොත් නරකක් වෙනවා කියලා දන්නේ නැහැ. ඒ අය හරියට කෙලේ කපලා මුල් මුල් ගලවලා පොළව සකස් කරලා වපුරලා සරුසාර අස්වැන්නක් ලබාගෙන ජීවිතේට සෞභාග්‍ය උදා කරගන්න පුළුවන් ය. එහෙම නොකළොත් තිබඳු සැපතක් ලඟා කරගන්නට නොහැකි ය කියන මේ දෙපැත්තම නොදැන හිස් මිනිසුන් හැටියට අනුන්ගෙන් යැපෙන්නට බලාපොරොත්තුෙන් සිටින හිස් මිනිසුන්. ඊළඟට දෙවෙනි පුද්ගල ස්වභාවය උනේ එයා දන්නවා ලෝකෙ යහපතක් තියෙනවා, යමක් කරන්න පුළුවන්. හැබැයි එයා කරන්නේ එක දෙයක්, කෙලේ කපනවා, ගිනි තියනවා. ඉන් එහාට යමක් කරන්නේ නැහැ. එයා හිතනවා අපට තවත් පුද්ගලයෙක් මෙතන සම්බන්ධ කරගන්න පුළුවන්. කැලේ කපන්නෙත් නෑ, ගිනි තියන්නෙත් නෑ, පොළොව සකසන්නෙත් නෑ, වපුරන්නෙත් නෑ, අස්සන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා. එයා තමයි මේ ලෝකයේ ඉන්න පව් නොකර සිටීම ගැන දන්නෙත් නෑ, කුසල් කිරීම ගැන දන්නෙත් නෑ, සිත පිරිසිදු කරනවා කියන ක්‍රියාව දන්නෙත් නැහැ. හැබැයි එයත් බලාපොරොත්තු වෙනවා නිවන නැමැති යමා ඵලය අස්වැන්න. කිසිම ක්‍රියාවක යෙදිලා නැහැ. පව් නොකර ඉන්න, කුසල් වඩන්න, සිත් පිරිසිදු කරන්න කියන ක්‍රියා තුනේම යෙදිලා නැහැ. හැබැයි එයත් බලාපොරොත්තු වෙනවා නිවන. හරියට කැලේ කපන්නෙත් නැතුව, ගිනි තියන්නේ පොළව සකසන්නෙත් නැතුව, බීජ වපුරන්නෙත් නැතුව අස්සෙන්න බලාපොරොත්තු වෙන අඥානය වගේ. එයාගේ ප්‍රාර්ථනාව බලාපොරොත්තු ඊට වෙන්න විදිහක් නැහැ. ඊළඟට කෙනාගේ ප්‍රාර්ථනාව කැලේ කපනෝ ගිනි තියනෝ ඉන් එහාට කරන්නේ නැහැ. මෙන්න මේ මනුස්ස සමාජයේ ඉන්නවා තව පිරිසක් පව් නොකර ඉන්න උත්සාහ කරනවා. අකුසල් කරන්නේ නැහැ. ඒ අය කියනවා සමාජයේ කතාවක් අපි පව් කරන්නේ. අපි අකුසල් කරන අය නෙමෙයි. ඉතින් අපි මොකටද පන්සල් යන්නේ? අපි මොකටද බණ අහන්නේ? අපි මොකටද අමුතුවෙන් සිල් ගන්න යන්නේ? අපි පව් කරන්නේ. දැන් ඒ අයගේ අදහසක් තියෙනවා පන්සල් යන්නේ, බණ අහන්නේ, සිල් ගන්න, පව් කරන අය. දැන් ඒ අය ඇත්තටම අපි හිතමු කාය වාක් සංවරයෙන් යුක්තයි. කාටවත් වරදක් හිංසාවක් කරන අය නෙමෙයි. හැබැයි ඒ අය කැලේ කපලා ගිනි තියලා විතරයි. පොළොව සකස් කළෙත් නෑ, වැපුරුවෙත් නෑ. කායවාග් දුස්චරිතයෙන් අකුසල පැත්තෙන් මිදුණා කියලා මේ ශාසනයේ අමා ඵලය බලාපොරොත්තු වෙන්න බෑ. මේ ශාසනයේ අමා ඵලය බලාපොරොත්තු වුණාට ලැබෙන්නේ නෑ. ඇයි අස්වැන්න ලබන්න යා පොළොව සකස් කළත් නෑ, වපුරලත් නෑ. එනිසා යාගේ ප්‍රාර්ථනාවත් කවදාවත්ම ඉසි කරගන්න ලැබෙන්නේ නැහැ. මේ මිනිස්තලයේ සමහර කෙනෙක් ඉන්නවා ඇත්තටම පව් කරන්නෙත් නැහැ. හොඳට හිතේ කුසලයේ වඩනවා. හොඳට හිත කුසල සහගතව වඩනවා. ගුණ පුරනවා. හැබැයි එයා ඊට එහාට යන්නේ නැහැ. නිවන බලාපොරොත්තු වෙනවා. අස්වැන්න බලාපොරොත්තු වෙනවා. එයා හරියට කැලේ කපලා ගිනි තියලා මුල් ගලවලා නියර බැඳලා පොළව සකස් කරලා විතරයි. තාම විදර්ශනා නැමැති බීජ වපුරලා නැහැ ඒකෙට. එනිසා එයාගේ බලාපොරොත්තු ඉටු වෙන්න විදිහක් නැහැ. ඇයි වෙපුරලා නැහැ? යාට අස්සන්න නෙලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟ කෙනා තමයි කැලෙත් කපලා ගිනි තියලා උල් මුල් ගලවලා පොළව සකස් කරලා වපුරපු කෙනා. එයා කාය වාක් දුස්චරිතයෙන් අකුසලේනුත් නිදිලා පව් කරන්නෙත් නැහැ. කුසලස්ස උපසම්පදා කුසලයත් වැඩි දියුණු කරමින් ඉන්නවා. සචිත්ත පරියෝදපනං ඊටත් එහාට සිත පිරිසිදු කිරීමේ ක්‍රියාවකත් ඉන්නවා. මෙන්න මේ ක්‍රියාකාරකම් තුනින්ම යුක්ත කෙනා හරියට කැලේ කපලා පොළව සකස් කරලා වපුරලා ඉන්න කෙනා වගේ. එයාට අත්සන්න බලාපොරොත්තු වෙන්න සුදුසු. එතකොට මෙන්න මේ ශාසනයේ නිවන නැමැති මගඵල නැමැති ඵලය අත්සන්න යමෙකු බලාපොරොත්තු වන්නේ නම් මේ ජීවිතයේ හෝ මේ බුද්ධ ශාසනය තුළ මෙන්න මේ කියන ක්‍රියාකාරකම් තුනම අඩු වැඩි නැතුව සම්පූර්ණ විය යුතු වෙනවා. ඔබ දන්නවා ගොවිතැනේදී මේ ක්‍රියාකාරකම් තුනම අඩු නැතුව වෙනවා. කැලේ කපන්නේ ගිනි තියන්නේ නැතුව කැලේට බීජ වැපුරුවට වපුරන්න නම් පුළුවන් වෙයි. අස්සන්න ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා පළමු ක්‍රියාව වෙනවා කැලේ කපලා සුද්ධ කරන්න ඕනේ. කැලේ කපලා සුද්ධ කළ පමණකින් ගිනි තැබූ පමණකින් සුදුසු නෑ වපුරන්න. ඒකේ මුල් ගලෝලා උල් ගලෝලා පොළව සම කරලා හොදලා යන තැන් වලට වැටි නියර බැඳලා උස් දැන් සම කරලා පොළව සකස් කරන්න ඕන බීජ වැපිරීමට පෙර. එහෙම පොළවත් සකස් කරලා බීජත් වැපුරුවොත් ඒ සකස් කළ පොළව මත අන්න ගොවියාගේ ගොවි කර්මාන්තය සම්පූර්ණයි. දැන් එයාට තියෙනවා තවදුරටත් කාර්යයක්. වපුරලා ගෙදර ඇවිල්ලා ඉඳලා බෑ. එදා ඉඳලා කෙත ළඟ ඉඳගෙන ඒ වපුරපු බීජ පැලවෙලා අස්සන්න ලැබෙනකම් ඒකට අවශ්‍ය වතපිළිවෙත. වතුර හරවන්න ඕන වෙලාවේ වතුර පුරවන්න ඕන. වතුර කඩන්න ඕන වෙලාවේ ඒවා ඉවත් කරන්න ඕන. තෙල් පුහුර ගන්න ඕන වෙලාවේ ඒවා යොදන්න ඕන. ආරක්ෂා කරන්න ඕන වෙලාවේ ආරක්ෂා කරන්න ඕන. කපාපාව ගන්න ඕන වෙලාවට ඒවා කපාපාග ගන්න ඕන. ඒ ඒ කාර්යයන් ටිකත් සම්පූර්ණ කළාම ඔන්න අස්වැන්න ගෙට අරගෙන තමන් බලාපොරොත්තු වෙන සෞභාග්‍ය ළඟා කරගන්න සමීප කරගන්න අවස්ථාව උදා වුණා වෙනවා. ඔන්න ඔය වගේ අපේ ජීවිතයේ තුලත් මේ බුදුසසුනක් ඇති කාලෙක උපන් අය හැටියට මෙන්න මේ කාර්යයන් තුන මේ ක්‍රියාකාරකම් තුන අපේ ජීවිතයේ තුල ක්‍රියාත්මකද කියලා බලන්න ඕන. මොකද සමහර කෙනෙක් මේ තුන් ක්‍රියාකාරකම්මනේ අපිත් නිවන් දකින්නවා කියලා ඉන්නවා. කොහේ හරි ගිහිල්ලා නිවන් ලැබේවා කියපු ගමන් හයියෙන් සාදු කියලා ඒක ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඒ අසන්න ලැබෙන්න ඕන ක්‍රියාකාරකම් නේ. සමහර කෙනෙක් අපි දන්නවා අකුසල් නොකරන බවක සිල්වත් බවක පිහිටලා ඉන්නවා. එපමණකින් එයා සෑහීමකට පත් වෙලා උද්දාමයට පත් වෙලා අපි පව් කරන අය නෙමෙයි, අපි බොහොම කුසල සහගතව ජීවිත ගෙවන අය. එයා බොහොම ආඩම්බරයෙන් උද්දාමයෙන් ඒ සීමාව තුළ රැඳිලා. එයා හරියට කැලේ කපලා ගිනි තියලා විතරක් වගේ. අත්සන්න ලබන්න සුදුසු නෑ එයාට. ඒ නිසා අපි අතරේ ඉන්නවා ඒ සීමාවේ නතර වෙච්ච අය. දැන් අපි හඳුනා ගන්න ඕන ඒක නෙමෙයි සීමාව තව එහාට තියෙන. සමහර කෙනෙක් පව් නොකිරීම අකුසල් නොකිරීම කියන තැනත් ඉඳගෙන කුසල් වැඩිවීම කියන එකත් කරනවා. කුසලයේ වැඩිවීමත් කරනවා. බණ භාවනා වඩනවා. දම්පින්කම් කරනවා. ඒ අය හිතනවා අපි පව් කරන්නේත් නෑ, අපි නිතර පින් කුසල් කරගෙන ඉන්න අය, ඉතින් නිවනක් තියෙනවා නම් අපිට තමයි ලැබෙන්න ඕන කියලා. හැබැයි එයා පොළොව සකස් කරලා තියෙනවා, ඒ තැන දක්වා ඇවිල්ලා තියෙනවා. තාම බීජ වපුරපු කෙනෙක් නෙමේ. කුසලස්ස උපසම්පදා කියපු තැනිනුත් මේ අස්සන්න ලබන්න බෑ. එහෙනම් ඊට එහාට බීජ වැපිරීමකුත් තියෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ සබ්බ පාපස්ස අකරණං කියන තැනින් ඔය කැලේ කපලා ගිනි තියලා සකස් කරගන්න අවස්ථාව නියෝජනය වෙනවා ඒ අදහසින්. කුසලස්ස උපසම්පදා කියන තැනින් බිම සකස් කර ගැනීම විපස්සනාවට සුදුසුසේ කාය වාක් මනෝ ත්‍රිවිධ ద్వාරයන් සකසා ගන්නවා. නීවරණ ධර්ම යටපත් වෙන ආකාරයෙන් සති සම්පජඤ්ඤය පවත්වමින් සමතාදී වශයෙන් කර්මස්ථාන වඩමින් විපස්සනාවට විදර්ශනාවට සුදුසුසේ මනස සකසාගත්තා. එතනින් ධ්‍යාන සමාපatti ලැබුණත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ පොළොව සකසීම. අසන්නක් ලබන්න නම් බීජ වැපිරිය යුතුමයි. නිවන නැමැති අසන්න ලැබෙන්න නම් බීජ වපුරන්නම ඕන. ඒක තමයි බුදුරජාණන් වහන්සේ එතන තමයි සචිත්ත පරියෝ දපනං කියන වචනයෙන් නියෝජනය කළේ. මේ පද තුනේ තියෙන ගැඹුර අපි ටිකක් කල්පනා කළොත් සබ්බපාපස්ස අකරණං කියන තැනින් සීලයත් කුසලස්ස උපසම්පදා කියන තැනින් සමාධියත් සචිත්ත පරියෝ දපනං කියන තැනින් ප්‍රඥාවත් සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා මාර්ගයයි සියලු බුදුරජාණන් වහන්සේලාගේ ඒකායන අනුශාසනය ඉගැන්වීම නිවන පිණිස සසර දුකින් මිදීම පිණිස ඒ උතුම් ධර්මයයි මේ ගාථා පද තුනෙන් කියවුනේ. තවත් විදිහකින් තවත් න්‍යායකින් මේ අදහස දිහා බැලුවොත් අපේ සිත්තුල ක්‍රියාත්මක වෙන ක්ලේශ ධර්මයන්ගේ අවස්ථා තුනක් නියෝජනය වෙනවා. ඒ අවස්ථා තුන පිළිබඳවයි මේ පද තුනෙන් කියවෙන්නේ. සබ්බපාපස්ස අකරණං කියන තැනින් විතික්කම අවස්ථාවක් කුසලස්ස උපසම්පදා කියන තැනින් පරියුට්ඨාන අවස්ථාවත් සචිත්ත පරියෝ දපනං කියන තැනින් අනුශේකන අවස්ථාවත් කියවෙනවා. විතික්කම කියලා කියන්නේ පුපුරාගිය අවස්ථාව. කායවා ක්‍රියාවට පෙළඹුණු අවස්ථාව. කායවා දුෂ්චරිතයට ගිය අවස්ථාව ක්ලේශයේ බලවත් අවස්ථාව. ඒ අවස්ථාව තමයි වීතික්කම කියලා කියන්නේ. ඒ කායවා ක්‍රියාවට ක්ලේශයේ බලවත් වෙන්න කලින් සිතේ උපදින අවස්ථාවක් තියෙනවා. ඒකට කියනවා පරියුට්ඨාන. පරියුට්ඨාන කියලා කියන්නේ අවදි වෙනවා. සිතේ අවදි වෙනවා. මෙහෙම ඉන්න ඔබට ළඟ ඉන්න කෙනාගේ කිසියම් හේතුවක් නිසා එකවර තරහ අමනාපයක් ඇති වෙන්න පුළුවන්. රාගයක්, කාමයක්, ලෝභයක් ඇති වෙන්න පුළුවන්. අන්න දැන් තිබුණේ නැති දෙයක් එකවර හටගන්න බවක් පේනවා. මේ හිතේ වරින් වර අරමුණු ලැබුණාම ඒ කෙලෙස් උපදින අවස්ථාව තමයි පරියුට්ඨාන කියලා කියන්නේ. ඊළඟට මේ වෙලාවේ මේ පින්වතුන්ගේ හිතවල කෙලෙස් ඇද්ද නැද්ද කියලාවත් කියාගන්න බැරි තරමට සමහර වෙලාවට සිත දහමට යොමු වෙලා මේ හිත කුසල සාගතයි අකුසල ගතියක් මේ වෙලාවේ මේ බොහෝ දෙනාගේ හිත්වල නොතිබෙන්න පුළුවන්. හැබැයි කුසලය මතුවෙලා තිබුණට අකුසලය නැති වෙලා නෙමෙයි. අකුසලය සැඟවිලා. මේ අකුසල ගතියේ තියෙනවා ක්ලේශයන්ගේ ගතියක් තියෙනවා සැඟවුණු අවස්ථාවක්. නයා හුඹහට රිංගුවා වගේ. අලු යට ගිනි පුපුරු තියෙනවා වගේ. දැන් අපි ළඟ කෙලෙස් තියෙනවද කියලාවත් දන්නේ නැති තරමට කෙලෙස් සැඟවී තියෙන අවස්ථාවක් තියෙනවා. ඒකට කියනවා අනුශය කියලා. අනුශය කියලා කියන්නේ සැබවින්ම කොහේ හරි සැඟවිලා තියෙනවම කියන එක නෙමෙයි. අවස්ථාවක් යෙදුනොත් කෙලෙස් උපදවන්නට පුළුවන් හේතුවක් තියෙනවා. අවස්ථාවක් යෙදුනොත් කෙලෙස් උපදවන්නට පුළුවන් හේතුවක් තියෙනවා. දැන් ගිනි කූරේවත් ගිනි පෙට්ටියේවත් ගින්දරනේ. ගිනි පෙට්ටියෙත් ගින්දරනේ, කූරෙත් ගින්දරනේ. හැබැයි මේ දෙකේ හැකියාවක් තියෙනවා එකට හැප්පුණොත් ගිනි උපදවන්න. අන්න ඒ වගේ අවස්ථාවක් තියෙනවා අපේ සිතෙත්. අවස්ථාවක් ලැබුණොත් කරුණුකාරණා සහිතව කෙලෙස් උපදින්න පුළුවන් ඉඩක් තියෙනවා. අන්නේ කෙලෙස් උපදින්න පුළුවන්, කෙලෙස් ඉපදිලා නේ උපදින්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාවට කියනවා අනුශේ කියලා. කෙලෙස් ඉපදිලාද කියලාවත් දන්නේ නැති තරමට සියුම් අවස්ථාවක්. සියුම් අවස්ථාවක් ඒක. එතකොට අන්න ඒ අනුසය ධර්මයන් සිඳින වැඩපිළිවෙල තමයි සචිත්ත පරියෝදපනං කියන තැනින් බුදුහාමුදුරුවෝ වදාරන්නේ. පරියුට්ඨාන සිතේ අවදි වෙන අවදි වෙන ක්ලේශය උප්පන් උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසීති පජාති. විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති. ඒ හිතේ උපදින උපදින අකුසලය යට කරනවා. කායවා ක්‍රියාවට යන්න නොදී. ඔය කුසලස් උපසම්පදා කියන තැනින් සැබවින් අපි බලාපොරොත්තු වෙන්න ඕන එතන. අපි මොනවා හරි දෙයක් කළාය කියන තැනකින් සතුටු වෙන්න නෙමෙයි. මොහොතකට හෝ හිතේ උපදින්න තිබුණු කෙලෙස් උපදින්න නොදී යටපත් කොට දැමුවා කියලා හෝ සතුටු වෙන්න පුළුවන් නම් ඒ හිත දිහා බලන මේ ක්‍රියාව මම කෙලෙස් නූපදින ආකාරයෙන් කළා කියලා සතුටු වෙන්න පුළුවන් නම් කුසලය කියන්නේ ඔබට. කුසලය කියන්නේ කුසලතාවයේ දක්ෂතාවයේ. මොකද්ද කුසලතාවයේ, මොකද්ද දක්ෂතාවයේ? කෙලෙස් උපදින්න නොදී ජටපත් කරගෙන ඉන්න හෝ හැකියාව ඇත්නම් ඒක කුසලතා. අපි මේ කරන බාහිර භෞතික ක්‍රියාකාරකම් නෙමෙයි. ඒ ක්‍රියාවත් එක්ක මෙන්න මේ ක්‍රියාව වෙනවා නම් ඒක තමයි කුසලය. අපි එතකොට දන්නවා පොළොව සකස් කරන්නවත්. පොළොව සකස් කරන හැටි දන්නවා දැන්. ඊළඟට තමයි එතන බැරි වුණොත් එතන අවදි වෙන්න නොදී ඉන්න, අවදි වුණත් අවදි වූ අකුසලේ වහා ගෙවා දමන්න, යටපත් කරන්න බැරි වුණොත් ඊළඟට එනවා කාය වාක් ක්‍රියාකාරකම් වලට. අන්න එතකොට කය වචනය දුස්තරිත වෙනවා. එතකොට මේ පරිඋත්ථාන අවස්ථාව කුසලස්ස උපසම්පදා අවදි වෙන කෙලෙස් යටපත් කරන අවස්ථාව, ඒවට ඉඩ නොදෙන අවස්ථාව, යම් විදියකින් එතනිනුත් රැකගන්න බැරිව එයිනුත් පහලට ආවොත් එතනින් කාය දුස්චරිතයට වාග් දුස්චරිතයට යන්න නොදී වීතික්කම අවස්ථාවට ක්ලේශය වර්ධනය වෙන්න නොදී කාය දුස්තරිතයට වාග් දුස්තරිතයට යන්න නොදී කය ආරක්ෂා කරනවා. ඒ ක්‍රියාවට ඉඩ දෙන්නේ නැහැ. ඒ ක්‍රියාව වළක්වනවා. ඒකෙනුත් අපි කරන්නේ කෙලේශ මර්ධනය. කෙලේශයට අවදි වෙලා ක්‍රියාවට නැගෙන්න නොදී වළක්වාලීම. එතකොට මෙන්න මේ විතික්කම පරියුට්ඨාන අනුසය කියන මේ අවස්ථා තුන අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වේ වෙනවාය කියන විශ්වාසය ඔබට තියෙනවා නම් සතුටු වෙන ජීවිතය ගැන. ඒ ක්‍රියාකාරකම් තුනම තාම සම්පූර්ණ වෙලා නැහැ කියලා හිතනවා නම් අඩුව සම්පූර්ණ කරන්න. එකක්වත් නෑ කියලා හිතනවා නම් ඉක්මනින් එකක් හරි අඩු තරමින් හදා ගන්න බලන්න. ඉතින් මේ ධර්ම තුල බුදුරජාණන් වහන්සේ අපට කළ ඒ උතුම් මඟ පෙන්වීම අපි නැවත නැවතත් සිහි කරලා නැවත නැවතත් විමසලා අපි අපේ ජීවිතයේ තුල මේ ධර්මයේ ක්‍රියාවට නැගිය යුතුයි. අපි දන්නවා අස්සන්නක් ලැබීමේදී අර ක්‍රියාකාරකම් තුන අඩු නැතුව සම්පූර්ණ නොවුනොත් ප්‍රතිඵලය ලබන්න බැහැ කියලා. මේ ලබාගත් සොඳුරු මිනිස් ජීවිතයේ තුල මේ බුදුසසුනක් ඇති කාලේ අපි උපන්නෙම මේ ගෞතම බුදුසසුනේ නිවන් දකින්න. ඒ මහානීය මහා අස්සන්න ලබන්න බෑ මේ ක්‍රියාකාරකම් තුනට නොගිය. එනිසා අපට ඉගෙන ගන්න වෙනවා අනුසේ පරයුට්ඨාන විතික්කම කියන කෙලෙස් අවස්ථාවන් පිළිබඳ. මේ තුනට ප්‍රතිවිරුද්ධ ක්‍රියාව තමයි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා. ත්‍රිශික්ෂාවකින් බුදුරජාණන් වහන්සේ පනවන විතික්කම අවස්ථාවේ ක්ලේශයේ සංසිඳවන්න සීලය, කාය වාක් සංවරය, සුචරිතය. පරියුට්ඨාන අවදි වෙන කෙලෙස් අවදි වෙන්න නොදෙන්නට, අවදි වූ කෙලෙස් වහා ගෙවා දමන්නට සමාධිය, සමතය, සමතයට පත් කරනවා. යුද්ධයට යන්න දෙන්නේ, කාය වාක් ක්‍රියාවට යන්න දෙන්නේ, සටනට යන්න නොදී ඊට මෙහාම නිවා දමනවා, සමතයට පත් කරනවා. දැන් සමතයට පත් කර කර ඉන්න පුළුවන්, ඒක වැපිරීම නෑ. එතන හරියට ලිඳක් ඉහහිය ඉන්න පුළුවන්. ලිඳක් ඉහහිය ඉන්නකොට ලිඳ හිස්සෙනවා. ලිඳ ඉසීමේ ක්‍රියාව නතර කළ ආපහු අතුරු පිරිනවා. ඒ වගේ මේ පරියුට්ඨාන අවස්ථාවත් මේ ශාසනයේ අග්‍ර උතුම් අවස්ථාව ලෙස සලකන්නේ. එතකොට මේ ශාසනයේ නෙමෙයි අන්‍ය ශාසනවලත් විශේෂයෙන් හින්දු ධර්මයේ තුල, හින්දු ධර්මයේ බුදු දහමටම පමණයි දෙවනි වෙන්නේ. අනෙක් සියලු ආගම් අභිභවා යනවා හින්දු ධර්මයේ. මොකද හින්දු ධර්මයේ තුල දෙව්ලොව ඉක්මවා රූපී අරූපී බබලොවට යන මාර්ගය තියෙනවා. ඒ කියන්නේ සමතේ සමාධි භාවනාව ඒ හින්දු ධර්මයේ තුල ඉගැන්වෙනවා. කෙත සකස් කරන තැනට වෙනකම්ම මඟ තියෙනවා එතන. හැබැයි බීජ නෑ, බීජ වැපිරීම නෑ එතන. ඒ නිසා ඒ අයට පුළුවන් කල්ප ගානක් දෙව්ලොව බබලොව ඉපදිලා බබසැප විඳින්න. හැබැයි ආපහු ඒ කර්ම ආයු ගෙවුනහම නැවත වතාවක් පහළට වැටෙන්න වෙනවා. එනිසා අපට අවශ්‍ය කරනවා මේ ඉහහිය ඉන්න නෙමෙයි, අවදි වෙන කෙලෙස් යටපත් කරන්න නෙමෙයි, අවදි වුණු කෙලෙස් ගෙවා දමන්න නෙමෙයි, අවදි වෙන්න තියෙන හේතුව, අවදි වෙන්නේ අවදි වෙන්න තියෙන හේතුවක් නිසා. එතනම මුලම හිඳලා දැම්මු, උල්පත් සිඳලා දැම්මු, මතු නොවන ආකාරයට පත් කළොත් අන්න ගමන ඉවරයි, කාර්යය ඉවරයි. ඒ අනුශේ ධර්මයන් සිඳින්න පුළුවන් වෙන්නේ විපස්සනාවෙන්, විදර්ශනාවෙන්. ඒකට තමයි ප්‍රඥාව පැනෙන්නේ. ප්‍රඥාවෙන් තමයි අනුසය සිඳින්නේ. එතකොට අපිට එතනදී හොයන්න වෙනවා මේ කුසලය අකුසලය කියලා කතා කළ තැන, ඉක්මවා ගිය තැනකට. ඒ කර්ම විෂය ගෙවා දැමු කර්මය ක්ෂය කළ අවස්ථාවක් හම්බෙනවා කර්මක්ෂය අවස්ථාවක්. ඒ කර්මක්ෂය කරන්නේ කොහොමද? පුඤ්ඤ පාප පහීනස්ස මේ දෙපැත්තම අතහැර දමන න්‍යාය දර්ශනය හම්බ වෙන්න ඕන. අන්නේ න්‍යාය ඒ දර්ශනය මතු කරගන්න වැඩපිළිවෙලයි ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් මං හිතනවා අපිට ওই ටිකට වඩා අද දවසේ කතා කරන්න වෙලාව නැහැ. අපි වරින් වර ඒ ටික ගැන කතා කළා, ඊයේ පෙරේදත් කතා කළා, ඉදිරියටත් කතා කරනවා. ඉතින් දැන් කෙසේ හෝ තේරුම් ගන්න මේ ජීවිතය තුළ අපි බලාපොරොත්තු වෙන නිවන් නැමැති අමා අසන්න ලබන්න නම් අපේ ජීවිතය තුළ කොයි කොටසද අඩු? තමන් ගවේෂණය කරලා ඒ අඩුව සම්පූර්ණ කරගත්තොත් ඉබේමයි ඒ අසන්න ලැබෙන්නේ. එනිසා ඒ අඩුව සම්පූර්ණ කරගන්න කිත හොඳට වපුරන්න. වපුරලා ඒකෙත ඒ බීජ හොඳට ආරක්ෂා කරගන්න. ඒ උතුම් ඵලය නොයරදීම මේ ජීවිතය තුළම ලබන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා උත්සාහවත් වෙන්න, ඒ සඳහා විමසන්න, විමර්ශන බුද්ධිය අවදි කොට ඒ ගැන හොයන්න, හිතන්න, විමසන්න කියන අවවාදයේ අනුශාසනාව මේ වෙලාවේදී සිද්ධ කරමින් අපේ ධර්ම දේශනාව මෙයින් නිමාවටපත් කරනවා. හැම දිනාටම ධර්මාවබෝධයම වේවා. මේ සිද්ධ කළ කුසල බලයෙන්, පුණ්‍ය බලයෙන්, ධර්ම දානමේ පුණ්‍ය මහිමෙන් අපටත්, අපේ දුව දරුවන්ටත්, හෙද වැඩි ගුරු දෙමාපියන්ටත්, ලෝවාසී සියලු සත්ත්වයන්ටත් මේ ජීවිතේ මේ ගෞතම බුදු සසුනේම ලෝතුරු මඟ පල නිවනින් සැනසෙන්නට මේ උතුම් ධර්මයේද මේ උතුම් පින්කමද හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මතු බුදු වලවත් සනසනාරේ මෛත්‍රී නාත මිත් බෝසතාණන් වහන්සේ ඇතුළු උතුම් බුද්ධ බෝසත්යන් වහන්සේලාටත් පින් කැමති දිව්‍ය රාජ සමූහයාටත් මේ පින් අයිති වේවා. දිවයිසුරුවේ